අද ධර්ම සාකච්ඡාවට සහභාගී වන්නේ පූජ්‍යපාද නායවන අරියදම ස්වාමින්වන් වහන්සේ සමග පූජ්‍යපාද වේදිනියේ නන්දසීල ස්වාමින් වහන්සේ. අද ධර්ම සාකච්ඡාව මෙහෙයවන් ලබන්නේ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතායි. ඒ සඳහා අපි එතුමාට මයික්‍රොෆෝනය බාර දෙනවා.
බොහොම ස්තුතියි ගාමිණී වලවැන්න ගමගේ. ඒ වගේම එතුමාට ක්‍රියාකාරී සහය දුන් අචලගුණසේකර ශිල්පීනටත් බොහොම ස්තුතියි. සමාවෙන්න අනුෂ්ක අනුරංග බණ්ඩාර තමයි ද ගාමිණී වලවැන්න ගමගේ මාත්මය වෙනුවට නිවේදන කටයුතු ඉටු කළේ. ඒ වගේම අචලගුණසේකර ශිල්පීනි ක්‍රියාකාරී සහය දුන්න. දැන් අපිට මෙතෙක් අප සවන්දුන් ධර්ම දේශනාව අපේ පූජ්‍ය නාවුනේ අරියදම්ම ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ධර්ම දේශනාව සම්බන්ධ සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාව ලැබිලා තියෙනවා. අපේ සියලුම ශ්‍රාවක හිතවතුන්ට පුළුවන් මේ සඳහා දුරකථනයෙන් සම්බන්ධ වෙන්න. ඔබ දන්නවා අපේ දුරකථන අංකය 2 6 8 1 1 0 2 6 8 1 1 0 0. මගින් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් දුරකථනයෙන් මේ ධර්ම සාකච්ඡාව සඳහා දේශක ගෞරවනීය නාහුනේ අරියදම්ම ස්වාමීන් වහන්සේත් ඒ වගේම පූජ්‍යපාද වේදෙනියේ නන්දසීල ස්වාමීන් වහන්සේත් සාකච්ඡාවට සහභාගී වෙනවා. අපේ නන්දසීල ස්වාමීන් වහන්සේ ධර්මදේශක ස්වාමීන් වහන්සේගේම ශිෂ්‍ය නමක්. ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයේ භාවනා මාර්ගයේ ගමන් කරමින් තමන්ගේ දයාබර දෙමාපියන් සමග පැවිදි දම්පන උතුම් තරුණ හිමි නමක්. අපි බොහොම සන්තෝෂයි. ඒ බඳු හිමි නමක් අපේ නායුනේ අරියදම්ම ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ගැන හැඳින්වීමක් අවශ්‍ය නැහැ. ශ්‍රී ලකපුරා සීලුම සදේවතුන් දන්නා හඳුනන භාවනා කර්මස්ථානාචාර්ය හිමි නමක්. ඉතින් උන්වහන්සේත් සමග මේ ගෝල හාමුදුරන් වහන්සේත් අපි මේ සාකච්ඡාවට සහභාගී වීම අපි ලද වාසනාවක් වශයෙන් අපි සලකනවා. මුලින්මම කියන්න කැමති අපේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව අවසත සවන් දුන් ඔබට උන්වහන්සේගේ තව ධර්මදේශන දෙකක් චක්‍රවර්ති සිංහනාද සූත්‍රය ධර්මදේශනය සහ මෛත්‍රී අශුභ මරණ සති කියන භාවනා තුන සම්බන්ධ පොත් දෙකක් මුද්‍රණය කරලා ඔබට කවදත් අපට සුපුරුදු දහම් පඬුරු ඔබට තැපැල් මගින් සපෙන අතිගරු මොරගොල්ලේ සුමන යෝගී ස්වාමීන් වහන්සේ විසින් අවස්ථාව සැලසලා තියෙනවා ඔබට තැපැල් මගින් ලබා ගැනීමට. මම ලිපි නැ කියන්නම්. මොරගොල්ලේ සුමන යෝගී ස්වාමීන් වහන්සේ ඇලකන්ද ආරණ්‍ය කැකනුර මාතර. පූජ්‍ය මොරගොල්ලේ සුමන යෝගී ස්වාමීන් වහන්සේ ඇලකන්ද ආරණ්‍ය කැකනුර මාතර. උන්වහන්සේ කියනවා පාර්සල් කවර මුදල් අර කිසි දෙයක් අවශ්‍ය නැහැ. ඔබට පුළුවන් නම් මුද්දර වලින් ඔබගේ දායකත්වය සපයන්න. එතකොට ස්වාමීන් වහන්සේ මේ පොත් දෙකක් තියෙනවා. චක්කවති සීගනද සූත්‍ර ධර්ම දේශනාව සහ මෛත්‍රී අශුභ මරණ සති භාවනා කියන පොත් දෙක අපේ නාවියනේ අරියදම්ම ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ධර්ම දේශනා දෙකක් මුද්‍රණය කරලා පොත් වශයෙන් තියෙනවා. ඒ වගේම බණ පොත් කියවන්න කැමති පින්වතුන්ට තසුබ ආරංචියක් පූජ්‍ය ගංගොඩවිල මුදිතමනෝ ස්වාමීන් වහන්සේ නීනා මඟකට කියන වටිනා කුඩා ධර්ම ග්‍රන්ථය මුද්‍රණය කරලා නොමිලේ සැපයීම සඳහා පහසුකම් සලස්සලා තියෙනවා. මේ පොත ඔබට ලබා ගැනීමට පුළුවන් අපේ ස්වාමීන් වහන්සේගේ ලිපි ණයට ගංගොඩවිල මුදිතමනෝ ස්වාමීන් වහන්සේ පොල්ගස් දුව වනසෙනසුන දොඩන් දුව කියන ලිපි ණයට. මම හිතන්නේ පින්නතුන් මුද්දර යවයි උන්වහන්සේටත්. ගංගොඩවිල මුදිතමනෝ ස්වාමීන් වහන්සේ පොල්ගස් දුව වනසෙනසුන දොඩන් දුව කියන ලිපි ණයට ලියා යවලා පොත් ලබා ගැනීමට පුළුවන්. ඉතින් මම හිතන්නේ සදේවතුන්ට මේ බුදුදහමේ උගන්වන උතුම් භාවනා මාර්ගය ගැන ඒ වගේම තමන් වර්ධනය කරගත් ධර්මඥාන ගැන හුඟක් තොරතුරු මේ පොත්පත් වලින් ලබා ගැනීමට පුළුවන්. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ අද මාතෘකා කරගත්තේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනා මේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා විසින් බොහෝ දිගකලක් ධර්ම සංගායනාවෙන් සංගායනා කරලා ඊට පස්සේ බොහොම නිශ්චිත විදිහට සංග්‍රහ කරලා පරම්පරාවෙන් පරම්පරාව පවත්වාගෙන ඇවිල්ලා බැමිණිටියා සායෝගයේ අවස්ථාවල කුසෙට වැලිගෝණි තියාගෙන ශුද්ධව ඉවසමින් සියලු වද වේදනා ඉවසමින් රැකගෙන ගියාපු ත්‍රිපිටකයේ අන්තර්ගත දේවදූත සූත්‍රය තමයි අද මාතෘකා කරගත්තේ. ඉතින් මේ සූත්‍රය සම්බන්ධයෙන් උන්වහන්සේ බොහොම පැහැදිලි විවරණයක් කරා. මේ ගැන ඔබට දුරකථනයෙන් සම්බන්ධ වෙලා මේ සාකච්ඡාවට සම්බන්ධව තමන්ගේ ගැටළු විසඳ ගන්නට පුළුවන්. දැන් දැනටම දුරකථනයෙන් සම්බන්ධ වෙන්න සදහවතෙක් ඉන්නවා ස්වාමීන් වහන්සේ. අපි බලමු කුමක්ද ඔබගේ නම කියලා අපිට කියන්න ඔබට අහන්න තියෙන ප්‍රශ්නය.
හරිද?
අපිට ඇහෙනවා ඔබ කතා කරන්නේ
නේද? දෙමතුගුරින් පතිනායක කියලා කෙනෙක් කතා කරන මේ ප්‍රශ්නේ අහන්නේ ගරු ස්වාමීන් වහන්සේ දෙනමගින් සහ මහාචාර්යතුමාගේ අවසරයි. දැන් මෑතක ඉඳලා තියෙනවා මේ අදහසක් සමහරුගේ මතයක් කුසල් කියන්නේ එක જાතියක් කිය, පින් කියන්නේ එක જાතියක් කිය. අකුසල් තවත් වර්ගයක් පව් කියන්නේ වෙන જાතියක්. දැන් පටිච්චසමුප්පාදේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන ඒ සං අවිද්‍යාව හේතු කොටන සංඛාර උපදී කියන තැන සංඛාර පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර ආනිඤ්ඤාපි සංඛාර කියලා කොටස් තුනක් තියෙනවා. පුඤ්ඤාපි සංඛාර කියන්නේ කාමාව චරහා රූපාව කුසල්. අපුඤ්ඤාපි සංඛාර කියන්නේ අකුසල සිත් 12, ලෝභ මූල සිත් 8යි, ද්වේෂ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි. ආනිඤ්ඤාපි සංඛාර කියන්නේ අරූපාව චර කුසල් 34. එතකොට දැන් මේ අපුඤ්ඤාපි සංඛාර කියන්නේ අකුසල සිත් 12න් අකුසල් පව් ඇති වෙනවා. මේ මේෙන් බැහැරව වෙනත් අකුසල් ඇති වෙන සිත් තියෙනවද කියන එක. තව ධම්ම සංගණි ප්‍රකරණේ තියෙනවා කුසල ධම්මා අව්‍යක්ත ධම්මා කියලා. කුසල ධම්මා කියන්නේ සම්පූර්ණ කුසල් සිත් පුඤ්ඤාපි සංඛාරය ආනිඤ්ඤාපි සංඛාරය. අකුසල ධම්මා කියන්නේ අයිමතර අකුසල සිත් 12 හැංගෙන එක. අව්‍යක්ත ධම්මා කියන්නේ විපාක හා ක්‍රියා සිත් 8 රූපේ. එතනත් අකුසල ධම්මා කියුවේ කර අකුසල සිත් 12මයි වෙන්නේ. එතකොට මේ සිත් 12න් ඇරෙන්න මේ අකුසල් ඇරෙන්න වෙනත් පව් කියලා જાතියක් තියෙනවද? අන්න ඒකයි ගරුතර ස්වාමීන් වහන්සේ මම දැනගන්නවා. ස්තුතියි.
අපේ ආදරණීය මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන සදේවත් මහත්මයාත් බොහොම ධර්මඥානී තියෙන කෙනෙක් බව පේනවා. විශේෂයෙන්ම අභිධර්මයේ පිළිබඳ ලොකු දැනුමක් ලැබලා ලොකු උනන්දුවක් තියෙන කෙනෙක්. ඉතින් දැන් මේක ඔය අහන ප්‍රශ්නෙත් බොහෝ මෑතකදී මතුවෙච්ච ප්‍රශ්නයක්. ඉස්සරහම ඔය පොවගෙන ලහන්නේ මෑතකදී ඉඳලා තින් ඔය යොග තුන අතරේ පින් කියන වචනයත් ඒ වගේම කුසල කියන වචනයත් අතර ප්‍රභේදයක් ශාස්ත්‍රීය වශයෙන් කතා කරන අතර ඇති වෙලා ඉතින් මෙහෙම වාදයක් යනවා. ඔය දෙපැත්තටම කරුණු කියන දෙපක්ෂයක්ම ඉන්නවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ මේ සම්බන්ධයෙන් මේ මහත්මයාට ටිකක් දැනුවත් කළොත්.
දරුවන් සරණයි. ඒ ආනන්ද ප්‍රශ්නිතා වැදගත් වෙනවා අද කාලෙට. මිහිදී අපි තේරුම් ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ අදහස. මේ පිනය කුසලය කියන දෙකක් කියලා හඳුන්වන මාතෘකාව ඉදිරිපත් වුණේ කාගෙන්ද කවදද කියන එක මම දන්නවා. 1988 මේ මාසේ 30 වෙනිදා මේ සාකච්ඡාවට වුණ අහංගම විහාරස්ථානයකදී එදා බෞද්ධ පිරිසක් සීල භාවනා වැඩසටහනකට සහභාගී වුණා. මම උදේ 8 සිට හවස 5 වෙනතුරු සහභාගී වුණා. එතෙන්දී සම්භාවනීය බොහෝම බහුශ්‍රත විශ්‍රාමික පරිවේනාධිපති මහා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ ධර්ම මණ්ඩපයට වැඩියා. ඒ අතර ධර්ම සාකච්ඡා පැයක් තුන හවස 4 ඉඳලා 5ට. ඒ පැයේදී මා ඉදිරිපත් කළ භාවනා මාර්ග ගැන හා ධම් ගැටළු ගැන සාකච්ඡා ඇති වුණා. එහිදී එක්කෙනෙක් අසා සිටියා, ස්වාමීනි, මේ පින වෙනය කුසලයේ වෙනය සුගතිගාමී වෙන දේ පිනය නිවංගාමීදේ කුසලී කියන මෙහෙම භේදයක් දැනගන්න තියෙනවා, මේක කොහොමද විසඳගන්නේ කියලා. හැබැයි මේ ප්‍රශ්නේ නැගු ස්වාමීන් වහන්සේ තමයි ළඟ හිටියේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඉදිරියේ මේක කියලා නොදකින හැටියට පිළිතුරු දී යුතු බැවින් මම ප්‍රශ්නයක් ඇහුවා. අපේ සරුවඥන් වහන්සේ සිත පිළිබඳ සියල්ල විස්තර විවරණ කළ දේශනා කොට ඇත්තේ ධම්මසංගණි ප්‍රකරණයේ චිත්තෝත්පාද කාණ්ඩයෙහි. එහිලා තුන් ලෝකයේම සීල සත්‍යයන්ගේ සංතාන තුල 15 විය හැකි කුසල ධර්ම 21ක් දේශනා කරලා තියෙනවා. ඒ 21 කුසලා ධම්මා නමින් සෑම තැනකම සඳහන් වෙනවා. එතකොට එසේ වීනම් මේ පුඤ්ඤා ධම්මා කියලා යම්කිසි චිත්ත කොටසක් සිත් කොටසක් තියෙනවද කියලා මම මේ පිරිසකින් ප්‍රශ්න කළා. ඒ ගරුකාටුවත ලොකු ස්වාමීන් වහන්සේ ඉසවනලා කිව්වා ඒක නෙන්නම් කියලා. ඉතින් ඊළඟට මම ප්‍රශ්න කළා මෙහි මේකක්. අපි අඳුරු කාමරයක පහනක් දැල්වෙනවා. මේ පහන දැල්වීමේදී පෙරපසු නොවි ක්‍රියාකාරී දෙකක් සිදු වෙනවා. එළිය පැතිරීමයි අඳුර නැතිවීමයි. එළිය පැතිරෙන අර්ථයේ මේ පහනට පාලි භාෂෙන් කියනවා දීපෝ පදීපෝ පඤ්ඤෝතු කියලා. අඳුර නැසන අර්ථයෙන් මේ පහනටම කියනවා තම උනුද තම දන්සී කියලා. ඇයි මේ එකම පහනට නම් දෙකක් ලැබුණේ? ක්‍රියාකාරී දෙකක් එක විට සිදුවෙන නිසායි. ඒ වාගේ සරුවඥන් වහන්සේ මේ පරමාර්ථ ධර්මයන් පිළිබඳව නම් භාවිතා කරලා තියෙන්නේ අද ඊයේ නමක් පමණක් නෙමේ ඈත අතීතයේ බුදුසසුන්ෙහිදී පවා භාවිතා කළ නම් පෙළක්. මේවාට කියනවා යාථාව සරස ලක්ෂණ කියලා. යාථාව සරස ලක්ෂණ කියන්නේ ඒ ඒ ධර්මයන්ගේ ඇති ස්වභාවික ක්‍රියාකාරීත්වයයි. දැන් සිත පිළිබඳව කියනවා නම් සිතට නම් 10ක් දීලා තියෙනවා. චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මන ආයතනං විඥානං විඥානක්ඛන්‍ධෝ තජා මනෝ විඥාන ධාතු ආදි වශයෙන් ඒ නම් 10ක් සිතට යෙදී ඇත්තේ සිතේ ක්‍රියාකාරීත්වයන් 10ක් නිසායි. ප්‍රඥාට නම් දෙනවා 30ක්. ඒ ප්‍රඥාට නම් 30ක් වැටෙන්නේ එහි තියෙන ක්‍රියාකාරීත්වයන්ුයි. ලෝභයට තියෙන නම් 100ක්. ඒ ලෝභයේ ක්‍රියාකාරීත්වයන් තියෙන 100ක් ආකාරයකින්. ඒ ක්‍රියාකාරීත්වයට කියන ස රස කියලා. ඒක යාථාව කියන්නේ නිවරදි. නිවරදි වූ සුවකීය වූ ක්‍රියාකාරීත්වයට අනුව ලැබෙන නමක් තමයි යාථාව සරස ලක්ෂණ කියලා කියන්නේ. එනිසා දැන් සිත පිළිබඳව මේ අහන ප්‍රශ්නය ගැන අපි තේරුම් කරගන්නට ඕනේ. දැන් පිනේ කුසලයේ කියලා දෙආකාරයකින් බෙදෙන්නේ සිතේ ඒ කුසල සිතේ තියෙන ක්‍රියාකාරී දෙකක්. පිනේ කියන එකේ පාලි භාෂෙන් හඳුන්වන්නේ හදයන් පුනාතිති පුඤ්ඤං. චිත්තසංතානේ පවිත්‍ර කරන්නේ නොයි පින නම් වේ. එතන පවිත්‍රාර්ථේ පූපවනේ ධාතුයින් තමයි පුඤ්ඤං කියලා පදයක් හැදලා තියෙන්නේ. ඒ තියෙන්නේ පිරිසුදු කරන බව. ඊළඟට කුසල කියන්නේ කෝසල්ල සම්භුතාට්ඨේන කුසලං. නුවණින් හට ගන්නා නිසා කුසල කියනවා. තවත් තේනවා කුස සංකාතේ පාපකේ අකුසලේ ධම්මේ චලයන්ති චලයන්ති සම්පෙන්ති විද්දං සෙන්තේති කුසලා කියලා. ඒ කියන්නේ කුස සංඛාතු අකුසල ධර්මයන් නසන වනසන විද්වාසනය කරන තේරුමින් කුසල කියනවා. එතකොට අර පහණින් අඳුර නැසෙනවා වගේ තමයි කුසලය. පහණින් එළිය වැටෙනවා වගේ තමයි පින. එතකොට මේ දෙකම එකම චිත්ත සංතානෙ එකම සිතක් තුළ පවතින ක්‍රියාකාරී දෙකක්. හැබැයි මේක දිව්‍යමානුසාදී ලෞකික සම්පත් පිණිස සඳහන් වෙනවා නම් යම් කුසලයක් යම් පිනක් ඒක හඳුන්වනවා වටගාමිනී කුසලේ වටගාමිනී පින කියලා. නිවන් පිණිස රැස් කරගන්න කුසලේ හෝ පින නමින් කියන ධර්මතාව ඒක හඳුන්වනවා විවට්ටගාමිනී කුසල් කියලා. එනිසා සරුවඥන් වහන්සේගේ අදහස මේකයි යම්කිසි සුසංසිතක් පහළ වීමේදී ඒ සිත නිසාසිත පිරිසුදු වෙනවා නම් ඒ පිරිසුදු වෙන අර්ථයෙන් ඒකට කියනවා පිනේ කියලා. ඒ වගේම අපිරිසුදු කම් ඒ මොහොතේදී තදංග විස්කම්බනාදී වශයෙන් යටපත් වෙන බැවින් ඒකට කියනවා කුසලේ කියලා. එනිසා මේ දෙකම එකම ධර්ම ස්වභාවයට ඇති නම් දෙකක් බව අපි පැහැදිලිව දැනගන්නට ඕනේ. ඒ අර මේ ලෞකික සම්පත් පිණිස පමණයි කරන දේ පින නමින් කියවෙන්නේ, ලෝකෝත්තර සම්පත් පිණිස කරන දේ කුසලයේ කියලා බෙහෙයක් බුදුරජාණන් වහන්සේ දක්වලා නැති බව අපි පැහැදිලිව තේරුම් කරගන්නට ඕනේ. ඒක එක කාරණයක්. තවත් සඳහන් වුණා මේ සංස්කාර ගැනනේ. ඒ කියන්නේ පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනෙන්ජාභි සංස්කාර කියන මේ පද තුන ගැන. ඔය ගැනත් බොහෝ සෙයින් බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා මේ සංඛාර කියන්නේ මොකක්ද කියලා. මේ සංඛාර පදයේ තේරුම් රාශියක් තියෙනවා. ඒ ලැබෙන අර්ථයට අනුව තේරුම විසඳන්නට වෙනවා. අවිජ්ජා පත්‍යා සංඛාරා කියන තැන ගැනීම ඔය නම් තුنين කියන්නේ කුසල අකුසල චේතන 29යි. ඒ වගේම තව තියෙනවා සංඛාරක් කඳුව කියලා ධර්ම කොටසක්. එතන කියන්නේ දෙපණ ඡායසිකයන් අතරින් වේදනා ඡායසිකයයි සංඥා ඡායසිකයයි හැර ඉතිරි ඡායසික 50ට කියනවා සංස්කාර ඛණ්ඩය කියලා. ඒ වගේම කියනවා කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා කොටස් තුනක්. කාය සංකාර කියන්නේ ආස්වාස ප්‍රස්වාස දෙක. වචී සංකාර කියන්නේ විතර්ක විචාර දෙක. චිත්ත සංකාර කියන්නේ වේදනා සංඥා දෙක. කාය සංස්කාර චතුර්ථ ධානයේදී යටපත් වෙනවා. වචී සංඛාරයේ ද්විතිය ධානයේදී යටපත් වෙනවා. ඒ වගේම චිත්ත සංඛාරයේ නේව සංඥානා සංඥාතනෙදී යටපත් වෙනවා නිරෝධයේ සමාධින වේලාවේ. මේ විදිහට සංස්කාරයේ විවිධාකාර බෙදුම් තියෙනවා. තව සංකත සංඛාර, අபிසංකත සංඛාර, අபிසංකරණ සංඛාර, ප්‍රයෝගාදි සංඛාර කියලාත් මේකේ බෙදුම් තියෙනවා. එතන සංකත සංඛාර කියන්නේ හේතුයෙන් අට ගන්නාලද ධර්මස් ස්වභාවයන්ට නමක් නිර්වාණය හැර සියුම ලෞකික ලෝකෝත්තර සසු ධර්ම හේතුවකින් අට ගන්න බැවින් සංකත සංඛාරයි. අபிසංගත සංඛාර කියන්නේ සත්ව సంతාන තුල පහළ වෙන විපාක සිත්, විපාක චෛසික හා කර්මජ රූපයන්ට නමයි අபிසංගත සංඛාරය. අභිසංකරණ සංකාරය කියන්නේ අවිජ්ජා පත්‍ය සංකාරා කියන තැන කියන ලද 29ක් වූ චේතනා සමූහයටයි. ඒවා මේ කුසල අකුසල විපාක රැස් කරන බැවින් ඒවාට කියන අභිසංකරණ සංකාරය කියලා. පයෝගාභිසංකාරය කියලා හඳුන්වනවා වීරියට නමක්. මෙන්න මේ විදිහට සංස්කාර පදයේ විග්‍රහ රැසක් කියන අතරතේ දැන් මෙතන කියවුනේ අර පුඤ්ඤාභිසංකාර අපුඤ්ඤාභිසංකාර අනිඤ්ඤාභිසංකාර කියන පද තුන විග්‍රහ කරන්නටයි. එනිසා මෙතන අපි නැවත වරක් මතක් කරනවා විනය කුසලයේ කිව්වත් එකම ධර්ම ස්වභාවයට ති නමක් බවක්. එය ලෞකික සම්පත් පිණිස කරනවා නම් එය වට්ටගාමිනී කුසලයක් පිනක් බවක්, නිර්වාණය සඳහා රැස් කෙරෙනවා නම් විවට්ටගාමිනී කුසලයක් පිනක් බවක් තේරුම් ගත යුතුයි කියන එක මම කරුණාවෙන් මතක් කරනවා.
ඔව්, අපේ ස්වාමීන් වහන්සේගේ පිළිතුර මම හිතන්නේ ප්‍රශ්නය ඉදිරිපත් කළ පැතුමාට විශ්වකෝෂයක් විවෘත කළාසේ ඉතාමත්ම වැදගත් තොරතුරු රැසක් ලබා ගැනීමෙන් සන්තෘප්තියපත් වෙනවා. මම හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේ බොහොම පිං මේ ඉතාමත්ම කාලීන වූ මේ ගැටලුව බොහොම පැහැදිලිව ධර්මානුකූලව විවරණය කරලා දීම ගැන. මොකද ඔබ මේ බොහෝ දෙනා නොඑක් තැන්වල නොඑක් ආකුල ව්‍යාකුලතා සැදැවතුන් ඇති කරන ප්‍රශ්නයක්. දැන් තවත් චර්යාවතේ රැඳී සිටිනවා මේ අපේ ධර්ම සාකච්ඡාවෙන් තවත් දහම් ගැටලුවක් විසඳා ගැනීම සඳහා අපි මේ මහත්මයාට හෝ මහත්මියට අවකාශ සැලසෙනවා. ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන නම කියලා.
අපේ හාමුදුරන් වහන්සේලාගෙනොත් ගරු මාචාර්යතුමාගෙනොත් අවසරයි. මම පහළමහා පිටිකම සුසිරානන්දනී පෙරේරා කතා කරන්නේ. මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝක 6 ත් බ්‍රහ්ම ලෝක 16 ත් ඒ වගේම රූපාවචර හා අරූපාවචර බ්‍රහ්මතල වලත් ඉපදීමට බලපාන කුසල කර්ම පිළිබඳව අපේ ස්වාමින් වහන්සේ පැහැදිලි කර දෙන්න යදුනා. ඒ වගේම එක් එක් අපායන් හි ඉපදීමට බලපාන අකුසල කර්ම මොනවද කියලා පැහැදිලි කරලා දෙනවා නම් බොහොම වටිනවා කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.
ඔව් ස්වාමීනාස, දිවි ලෝකේ යන්න පින් තියලාගේ එක එක අපායට යන්න වෙන වෙනම පාප කර්ම තියෙනවාද කියන අදහස උඩ තමයි අපේ මේ පින්වත් මහත්මිය මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ. ඔබanse පිළිතුරු දෙනවද? පොඩි හම්තරන් අහනවද? දෙනවම කමක් නැහැ. කොයි ස්වාමීනාසිරත් කමක් නැහැ. හා, පොඩි හම්තුරු පිළිතුර දෙන්න එහෙනම්. අපේ නන්ද සීල ස්වාමීන් වහන්සේගේ දෙනියේ.
ඔව්, ඒ අපේ ශ්‍රාවිකාව විමසුවේ අපිට පැහැදිලි දෙවිලව යන්නට හේතු වෙන කුසල් තිබෙනාසේම විශේෂයෙන්ම අපාගාමී වීමට බලපාන අකුසල් පිළිබඳව විශේෂයෙන්ම අතිපූජනීය මාහිමිපාණන් වහන්සේ ඉතාමත්ම පැහැදිලිව දේවදූත සූත්‍රයේදී විවරණය කළා. සත්‍යෝ මරණින් මතු උප්පත්ති ලැබෙන ස්ථාන දුගති ස්ථාන පිළිබඳව විශේෂයෙන්ම එතනදී සලකා බැලීමේදී දේවදූත සූත්‍රයේ සඳහන් වෙනවා කාය දුච්චරිතේන වචී දුච්චරිතේන මනෝ දුච්චරිතේන කියලා බණපද කීපයක්. එතකොට එතනදී පැහැදිලි වන්නේ කායික වශයෙන් කරන අකුසල් සහ ඒ වගේම වාචික පැවැත්ම සහ මානසික අකුසල්. ඉතින් මේ තුන් දරින්ම රස කරගන්න ලෝභ, ද්වේෂ, මෝහයට බර අකුසල් නිසා තමයි විශේෂයෙන්ම ඒ සතර අපා භූමියේ ඒ ස්ථානවල උප්පත්ති ලබන්නේ. විශේෂයෙන්ම දේවදූත සූත්‍රයේදී පූජනීය ස්වාමින් වහන්සේ පැහැදිලි කළා බරපතල අකුසල් කරන ඇත්තු අටමහා නිරකේ නරකයට වැටෙනවා කියලා. ඇතරම පැහැදිලි වෙන්නට ඇති පංච ආනන්තරිය පාප කර්ම වැනි බිහිසුණු අකුසල් නිසා තමයි එබඳු අටමහා නරකයට වැටෙන්නේ. සමහර විට කුසල පක්ෂයක් දියුණු කළා අකුසල පක්ෂයක් දියුණු කළා. නමුත් මරණාසන්න අවස්ථාවේදී යම් ආකාරයක අකුසල ධර්මයක් ඉස්මතු වීම නිසා ඔහු උසුපත් නරකයකට යන්නට අවකාශය තිබෙනවා. එතින්දි තමයි දේවදූත සූත්‍රයෙන් පැහැදිලි වුණා යම රජතුමාට එබඳු පුද්ගලයෝ මුණ ගැසෙන්නේ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට අවශ්‍යයි බරපතල අකුසල කර්ම නිසා කෙනෙකු ඔය කියන නරකාදී අතරත අටමහා නරකයට වැටෙන බවත් සෙසු යම් යම් සුළු සුළු අකුසල කර්ම නිසා එයා උසුපත් නරකවලට වැටෙන්නට සිද්ධ වෙන බවත්.
අපේ නායකයන්ට විමුක්ති එක කරන්න තියනද ඒක සම්බන්ධයෙන් නැත්තම්?
ඔව්, තෙරුවන් සරණයි. ඒ කාරණේ බොහොම පැහැදිලිව කියවුණා. තවත් දුරට කියනවා නම් මෙහෙමයි, පංචානන්තරයේ කර්මයේ සහ නියත මිත්‍යා දෘෂ්ටියේ කියන මේ බරපතල කර්ම හයක් තියෙනවා. මේ හය කරගත්ත ඇත්තෝ මනුලොවින් චුත වෙනකොට ඔයාට කියනවා ආනන්තරිය කියලා. ඒ කියන්නේ චුතේට අනතුරුවම අවීචමානර්කයටම යනවා. අවීචමා නරකය කියන්නේ අතිසේම උත්සන්න අකුසල් ඇති තැන. ඒත් අවීච කියන්නේ ගින්නෙන්වත් සත්‍යයන්ගෙන්වත් දුකෙන්වත් අතරක් නැති තැන කියන එකයි අවීච කියන්නේ. වීච කියන්නේ අතර, අවීච කියන්නේ අතරක් නැහැ. එතන හරියට මේ ගුණ පුරුකක යහුණු පුරවලා තියෙනා වගේ තමයි සත්‍යෝ. හැබැයි ඔවුන් ඔවුන් එක එකනා පේන්නේ නැහැ, එක එකනා ගැටෙන්නේ නැහැ. මොකද භූත කොටාසල තියෙනවානේ විනිවිද යන ස්වභාවයක්. ඔවුන් ඔවුන් විනිවිද යන්න පුළුවන්. ඒක නිසා ඔවුන් ඔවුන් පේන්නේ නැහැ, එක එකනා ඉන්න බවයි පේන්නේ. ඒ තරමට සතුන්ගෙන් අතරක් නැහැ, ඒ වගේම ගින්නෙන් අතරක් නැහැ, ඒ වගේම දුක්ඛ ධර්මයෙන් අතරක් නැහැ කියන මේ භානක අවීචයට වැටෙනවා පංචානන්තරී කර්මයේ සහ නීත මිත්‍යා දෘෂ්ටි කර්මයේ සිදුවල අය. පංචානන්තරී කර්මයේ කෙනෙක් කවුරුද දන්නව? නීත මිත්‍යා දෘෂ්ටි කියන්නේ කරුණ තුනක්. නාස්තික දෘෂ්ටිය, අකිරිය දෘෂ්ටිය සහ අහේතුක දෘෂ්ටිය. නාස්තික කියන්නේ කිසියම් කුසලයක අකුසලයක විපාකයක් නැහැ කියලා විපාක පිළිගන්නේ නැති දෘෂ්ටියයි. අකිරිය දෘෂ්ටිය කියන්නේ කිසියම් දෙයක් කළාට පිනක් නැහැ, පවක් නැහැ, කර්මයක් රැස් වෙන්නේ නැහැ කියන එකයි. කර්මය පිළිගන්නේ නැහැ. අහේතුක දෘෂ්ටි කියන්නේ කිසිම හේතුවක් නැතුව මේ සත්‍ය උපදිනවා, කිසිම හේතුවක් නැතුව මේ පල්ලව යනවා, උපදින තැනක් නැහැ කියලා. මේකනේ දෘෂ්ටි තුන බරපතලයි. මේ දෘෂ්ටි තුනගේ මේ විකාශනයක් තමයි දෙසටක් මිත්‍යා දෘෂ්ටි කියලා හඳුන්වන්නේ. ඉතින් ඒ දෙසටක් මිත්‍යා දෘෂ්ටියෙන් එකක් හරි තේනවා නම් සැබවින්ම ඒ අයට අර නියත මිසදුටු තත්ත්වයට වැටුණා නම් අනිවාර්යෙන් අවීචයට යන්න වෙනවා පමණක් නෙමෙයි. අවීචය යම් කාලෙක මේ මහා පොළව නැත්තම් සක්වල විනාශ වෙන කාලයේදීවත් උහුට ගොඩෙන්නේ නැහැ. ඔහු ඈත කෝටි ලක්ෂයක් සක්වල වලින් ඈත විනාශ නොවන අපායකට මාරු වෙනවා කියලා සඳහන් වෙනවා. එයාත් අන්න කියනවා සංසාර කානුකෝ කියලා. සසර බැඳ තියෙන කණුවක් කියලා. කවදාකවත් ගොඩෙන්න බෑ සංසාරයේ. ඒ වාගේ බරපතල අකුසල් කරපු අය තමයි අවීචිමා නරකේ උපදින්නේ. ඒ වගේම තව අටමා නරකයටම ඒ වගේ බරපතල අකුසල කරපු අය යනවා. ඒ කියන්නේ අල්ලස් ගත අය, ඒ වගේ බොරු සාක්ෂි දුන්න අය, ඒ වගේ ප්‍රාණඝාත කළ අර චුන්ද සූකරිකයා වගේ අපමණ අකුසල කළ අය, තවත් තවත් පරදාර කර්ම කළ අය, මේ විදිහට අනේකාකාර බරපතල කර්මයන්ගෙන් මුළු ජීවිතේම අවාසනාවන්ත බවට පමුණවාගෙන කිසිම පිනක් දාමන් නොකළා තමයි අටමා නරකයට කෙලින්ම යන්නේ. දේශනාවේ කියවුණා බඩුත් සමග බරපතල හොරෙක් අහුණා නම් කෙලින්ම දඬුවම් ලැබෙනවා වගේ තමයි කෙලින්ම සංජීව කාලසූත්‍ර සංඝාත රෞරව මහා රෞරව තාප ප්‍රතාප අවීච කෙලින්ම අටමාරණකේ යන්න සිද්ධ වෙනවා. ඇත්ත වශයෙන් එහෙදි සඳහන් වෙන්නේ නැති දේශනාවේ මේ දිවස් නෝනක් ලබා ගත්තොත් මේක දකින්න පුළුවන් නැතනම් පිළිගන්න බැරි තරම් දෙයක් කියලා. නමුත් අද විද්‍යාවට අනුවත් මේක දැන් ඇතිගෙන මට්ටමට යම්කිසි පිළිගැනීමක් ඇති වෙලා තියෙනවා. එද්දිග පළල ආදිපමණක් වෙනස්කම් තියෙනවා. ඒ අනුව සලක බැලීමේදී කාය වාක් මනෝ කියන දොරින් සිදු කර ගන්නා ලද බරපතල අකුසලයන් නිසා අටමහා නරකයට ඍජුවම යනවා. එසේ නැතුව අර මේ මුලින් සඳහන් කළ දේශකයන් වහන්සේගේ පිළිතුරෙමින් සමාත කුසලත් අකුසලත් කරගෙන ද්වයකාරී කියලා දෙකම කරගත් අය අතරින් යන්නේ මරණාසන්න මොහොතේ අකුසලයක් සිදු වුණා නම් ඒ නිසා උසුපත් නරකයක ඉපද අර වාගේ නැවත නැත උසුපත් නරක වලින් මහා නරකයට, මහා නරකයෙන් උසුපත් නරක වලට මානවෙවි කර්මයේ ශේමනතුරු දුක් විඳින සිද්ධ වෙන හැටි තේරුම් ගන්නට ඕන. මම ආරාධනා කරනවා මේ සම්බන්ධව වඩාත්ම තේරුම් ගන්න ඔබ සිංහල භාෂෙන් තියෙනවනේ 550 ජාතක පොත් වහන්සේ නිමි මහ රාජ ජාතකයේ කියවන්නේ. ඒ පොතේ බොහෝම ලස්සනට නිමි මහ රජුගේ සියසින් දුට ඇති ඒ අපාය විස්තර, මොන මොන කර්ම නිසා ඒ තැන්වල උපදිනවාද කියන එක, ආපායක සත්වයන් ලවාම කියවලා, මාතලේ සංග්‍රහක දීපුත්‍රයන් ලවා කියවලා දැනගත් ඇති නිමි මහ රාජ ජාතකයේ තියෙනවා. කරුණාකර කියවලා අවබෝධ කරගන්න.
හොඳයි ස්වාමිනාස, මං හිතරේ දැන් බොහොම පැහැදිලි දිව්‍ය ලෝක යන්න ඕන මොන පිං කරලාද අපාගත වෙනවා නම් මොන පව් කරාමද යන්නේ කියන එක බොහොම පැහැදිලි වුණා. බොහෝ වෙලාවක ඉඳලා තවත් කෙනෙක් සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා. අපි අවස්ථාව සැලසෙනවා ඔබගේ නම කියලා ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න.
සම්මා සම්බුදු සරණයි ගරුතර ස්වාමීන් වහන්සේ මහාචාර්යතුමනි, මේ ධර්ම දේශනාව අපේ ලාංකිකයන්ටම හරිම ප්‍රායෝගිකව දැනගතිය යුතු හොඳම ධර්ම දේශනාවක්. මේ මහරහතන් වහන්සේක දැනගෙනයි මේ දේවදූත සූත්‍රය, ඒ වගේම ඔය ප්‍රේතවත් විමානවත් සූත්‍රය දේශනා කරේ. යෝගීම සංසමයේ අලවත්තක් පිටේ සංසාරකේ නම් සම්පූර්ණයෙන්ම සසර බිය දකින සූත්‍ර දේශනා දෙකක් ස්වාමීන් වහන්සේ. ඉතින් මේ සූත්‍ර දැනීමෙන් අපිට බියක් ඇති වෙලා අපේ මේ හිත මේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ ඒ වගේම චේතනාභිකේ කම්මං වලයම කියන මේ හිත හුඟා කරමුණු වල යන සිට අපිට ගමනය කරන්න ඒක ධර්මයක් මොකක් හරි තියෙනවා නම් ඒක ලොකු මේ වර්තමාන සමාජයේ බොහොම පිළිසරණක් වෙන මේ අවස්ථාවක් ලැබෙන ක්‍රමයක් අපිට කියලා දෙනවා නම් බොහොම පිං ස්වාමීන් වහන්සේට.
හොඳයි, ඒ මේතරම ලොකු ප්‍රශ්නයක්ම නෙවෙයි අපේ සංවිධාස කිටි පිළිතුරක් මං හිතන්නේ ප්‍රමාණවත් වෙයි නේද?
හොඳයි, තෙරුවන් සරණයි. එහිලා සඳහන් කළ යුතු එක වචනයක් තියෙනවා. දැන් බොහෝ සෙයින් මිනිසයන් අතර ඉන්නවා නොදන්නා තමින් අකුසල් කරගෙන පස්සේ පසුතැවෙනවා. ඒ ඇත්තෝනේ බයෙන් තැති ගන්නවා මේ වාගේ ධර්මයක් තියෙනවා නේද කියලා. එහෙම අවස්ථාවල අපි කරුණාවෙන් මතක් කරන්නට ඕන මෙන්න බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා, යම් කිසි ලෑල්ලකට ඇණයක් ගැහුවාම වැරදුනා නම් අනිත් පැතෙන් ඇණයක් ගහලා ඒක ගලවන්න කියලා. ඒ වාගේ දැන් අපේ චිත්තසංතානෙට දරන්න බැරි පසුතැවෙන සුළු ඉදරින් අකුසලයක් සිදු වුණා නම් ඒක නැවත නැවත හිත හිත පසුතැවෙන්නේ නැතුව ඒකෙන් ජය ගැනීමට බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. ඒ උපදේශය තමයි දැන් අපි හිතමු නිදසුණක් වශයෙන් කෙනෙක් අතින් සතෙක් මැරුණා. ඒකෙන් තමන් පසුතැවෙනවා. පසුතැවි හිටියා නම් අනිවාර්යෙන් අපාගාමී වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් ජය ගැනීමට අපේ සරුවඥාන් වහන්සේ මහා කරුණාවෙන් උපදෙස් දීලා තියෙනවා මෙහෙම. ඒ කියන්නේ ඒ සතා මැරෙන වේලාවේදී තමන්ගේ සිතේ යම්කිසි චිත්තචෛසික පරම්පරාවක් පහළ වුණානේ. අකුසල චිත්ත පරම්පරාව ඒවා දැන් නැහැනේ. ඒවා ඒ වෙලාවේම ඇතිව නැතුව ගියා. ඒ සතා මැරෙන වෙලාවේ මගේ අතේ මගේ සිතේ පහළ වූ චිත්තචෛසික ධර්ම හා රූප ධර්ම ඒ තැනම ඇතුව නැතුව ගියා. අනිච්චයි දුක්ඛයි අනාත්තයි අසුභයි කියලා ත්‍රිලක්ෂණීයට හරවනවා. ඒ වගේ මරුම් කැව සතා ගැන හිතෙනවා. ඒ සත්වයා පෙර ජාතු මගේ මව, මගේ පියා, මගේ සහෝදරයා, මගේ දුව පුතා ආදි වශයෙන් ඉන්නේ අනන්ත ජාතිවල. ඒ අතර මතුවටක් මුණ ගැහෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ සත්වයා උපනුපන් තැන නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, මගෙන් සිදුව වරදට සමාව ලැබේවා ආදි වශයෙන් මෙත්ත් පවත්වන්න පුළුවන්. ඒනොත් විශේෂත්වය ලැබනවා මෙන්න මේ ත්‍රිලක්ෂණ විපස්සනාවට. ඊළඟට හිතනවා දැන් මේ සිහිකරන සිත, මේ පසුතැවෙන සිතත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි, අසුභයි කියලා ත්‍රිලක්ෂණයට හරවනවා. මේ විදිහට තමාතින් සිදු වුණා වූ ලොකු හෝ කුඩා හෝ අකුසලයක් සිහි වෙලා පසුතැවෙන්නේ නැතුව ඒක විපස්සනාවට හරවලා එයින් ජය ගැනීමට අපේ බෞද්ධයන් දැනගන්නට ඕනේ, අදිෂ්ඨාන කරගන්නට ඕනේ, පුරුදු වෙන්නට ඕනේ. එවාගෙම මේ ජීවිතේ පුරා කරන සෑම කුසලයකින්ම අපේ සංසාරේ අනන්ත අපරිමාණ අකුසල් රැස්වලා තියෙන ඒවා කර්ම අප්‍රත්‍ය උපනිෂ්ඨ අප්‍රත්‍ය කියලා චිත්තසංතානයේ සිතින් සිතට බලපාමින් එනවා. ඒවා අභිමවණී කරන්නට ප්‍රයෝග සම්පත්‍ය කියන යදොරින් කුසල් රැස් කර ගැනීමට අප්‍රමාද විය යුතු වෙනවා. එනිසා අපේ සීලම බෞද්ධ ජනතාවට අපි ආරාධනා කරනවා සෑම කල්ලින ප්‍රයෝග සම්ප්‍රත්තියේ කියන පෙදරින් කුසල් රැස්වෙන හැටියට සිහිනුවනින් කටයුතු කරත්වා කියලා අපි ආරාධනා කරනවා.
හොඳයි, දැන් මේ මං හිතන්නේ අපි දුරකථනාගේ සෑම දෙයකටම මතක ඇති. නැවතවරක් මා සිහිපත් කරන්නම්. 2 6 8 1 1 0 මේ දුරකථන අංකයේ 90 ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් සාකච්ඡාවට. දැන් දුරකථනයේ සම්බන්ධ වෙලා ඉන්නව තවත් හද ඇති කෙනෙක් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඔබගේ නම කියලා අපිට ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
හලෝ,
ඇහෙනවා, කතා කරන්න.
මේ මහාචාර්යතුමනි, මම කඩවතින් නවරත්න ස්වාමීන් වහන්සේගෙන් මේ තමුන්නාසේගෙන් මං අහන්නේ තමුන්නා පින්තිදිලේ මේක මට කියලා දුනොත් තමුන්නා ඔබ වහන්සේගේ දේශනාවේ කිව්වා මේ අපාය තියෙන්නේ පොරව යට දිව්‍ය ලෝකේ පොරව උඩක් තියෙනයි කියලා. ඒත් දැන් සමහරු මේ ලෝකෙ මේ කට්ටිය කියනවා දැන් අපායයි දිව්‍ය ලෝකයයි ඔක්කොම මේ මනුස්ස ලෝකේ තමයි තියෙන්නේ. එහෙම කියලා මොකද ස්වාමීන් වහන්සේ මේකේ තේරුම මොකද්ද? මේකේ සත්‍ය මොකද්ද?
මං හිතන්නේ බොහෝමත්ම අමාරු ගැටළු ප්‍රශ්නයක් අපේ ආන්දරණේ මේ මහත්මයා අපිට දීපා කරන්නේ. මොකද අපි අපේ ස්වාමීන්ද්‍රන්සේ දෙනමවත් මමවත් අපායේ ඉන්නේ නැහනේ. ඒ මතකයක්වත් නැහැ. ඒ වගේම දිව්‍ය ලෝකයට අපි මේ දැන් දකින්නව නෙමෙයි. අපි සර්වඥ වහන්සේගේ දේශනාවට අනුකූලව ධර්මයේ පැහැදිලි කිරීමක් නේ කරන්නේ. ඉතින් විද්‍යානුකූලව හිතන අය තවත් යම් යම් ඒ ආගේ අත්දැකීම් සහ අනුමාන ඒවනුව යන්නේ කොහොම වෙතත් මේ දිව්‍ය ලෝකේ සහ අපාය පිළිබඳ හුඟ දෙනෙකුට අද වර්තමාන කාලේ අනුමාන ඥානයේ තමයි තියෙන්නේ. ධර්මයට අනුකූල අනුමාන ගොඩනගා ගන්නත් පුළුවන්, ධර්මයට ප්‍රතිපක්ෂව අනුමාන ගොඩනගා ගන්නත් පුළුවන්. ඒක ඉතින් ඒ අවස්ථාන් කුලයේ අය තමයි තමන් විසින් ඒ තැන් වලට එනවා. සමහරක් අය කැමති නැහැ පුනරුත්පත්ති කියන එක පවා තියෙනවට. දැන් මට දවසක් දා මේ ගුවන්විදුලි සංස්ථාව ඉස්සරහම බස් එකේ නගින්නකොට අපි හැමෝටම මහත්මිය දුවගෙන ඇවිල්ලා පුවත්පතක අතුවරේ මට පොඩ්ඩක් මේ වතාවම දෙක ප්‍රශ්නයක් තියෙනවා අහන්න. දැන් අහන්නද කියලා මම කිටියෙන් කියන්න පුළුවන් එකක් නම් අහන්න. මේ පුනරුත්පත්ති ඒක මහ බොරුවක් නේද? නෑ නේද? ඒකට මම ඇයි එහෙම කියන්නේ කියලා. නැති අපි ගත කරන ජීවිතයේ හැටියට පුනරුත්පත්ති කියන එකක් තියෙනවා නම් අවිචිමාන අරගද්දිනවා යන්න වෙන්නේ. ඕක නෑ කියලා දැනගත්තොත් සන්තෝෂෙන් ඉන්න පුළුවන් බොහොම සතුටෙන් කියලා. ඇත්තටම යමක් තියෙනවා නම් අපි අකමැති වුණා තියෙනවත් කැමති වුණා තියෙනවා නැත්තම් කොහොමත් නෑ නේද? ඉතින් කොහොම වුණත් මේ ගැටලුවට අපේ ස්වාමීන් වහන්සේ එතුමාට එන්කසි ආලෝකයක් සපයයි කියලා මම හිතනවා.
දෙරුවන් සරණයි. සැබවින්ම වර්තමාන කාලේ බොහෝ දෙනා අහන ප්‍රශ්නයක් තමයි මේ කාරණේ අපායත් දිව්‍ය ලෝකයක් ඔක්කොම තියෙන්නේ මනුලොවයි කියලා. ඒකට මම දෙන කෙටි උත්තරේ තමයි අපායට යන දෙව්ලොවට බඹලොවට යන කර්ම රැස් කරෙන්නේ මනුෂ්‍ය ලෝකේ කියලා. දැන් මිනිසයන් අතර තියෙනවානේ මිනිසයන් හඳුන්වන සමහර කෙනෙක් තිරිසන් මිනිසයා කියලා කෙනෙක්, പ്രേත මිනිසයා කියලා එක්කෙනෙක්, දිව්‍ය මිනිසයා කියලා එක්කෙනෙක් ඉන්නවා, මනුෂ්‍ය මිනිසයා කියලා එක්කෙනෙක් ඉන්නවානේ. ඒ කියන්නේ പ്രേත දුක් විඳින්න තරම් අකුසල් රැස් කරගන්න තැනැත්තාට പ്രേතය කියලා කියන මිනිසු කියනවා. ඒ වගේම තිරිසන් ගති ඇති පුද්ගලයාට තිරිසන් මිනිසයා කියනවා. මනුෂ්‍ය ගති ඇති කෙනා හොඳට පන්සිල් කෙනෙක් කෙනාට කියනවා මනුෂ්‍ය සැබෑ මිනිසෙක් කියලා. ඊට වඩා කරුණා මෛත්‍රිය ආදී දියුණුව ඇති කෙනා මහා දේවත්වයෙන් කතා කරනවා. සැබවින්ම ඒ දෙව්ලෝකට, බඹලෝකට, මනුලෝකට යන හේතු සම්ප්‍රාදිනේ වෙන්නේ මනුෂ්‍ය ලෝකේ. හැබැයි මම මේ ධර්මදේශනයේ කියලා ඇති මේක දැනගන්නට නම් සරුවඥන් වහන්සේ අපට ඉදිරිපත් කළා තියෙන දසකසින වඩලා එයින් 14 ආකාරයකින් සිත වසී කරලා අභිඥා බල උපදවා ගන්නට ඕනේ. මේ අභිඥා බල උපදවාගත් සරුවඥන් වහන්සේ තමයි මේක අපට දේශනා කළේ. මේ දේශනාවෙම තියෙන අගට මේ සූත්‍ර දේශනාවේ මහණෙනි මේ දේශනේ මම කරන්නේ අනුන්ගෙන් අහලා නෙමෙයි, ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී කෙනෙකුගෙන් අහගෙන නෙමෙයි, මේක මම සියැසින් දැකලා සිය නුවණින් ආબોධ කරගෙන මේක දේශනා කරන්න කෙනෙකුන් වහන්සේ ප්‍රතිඥා කළා තියෙන මේ දේශනේ අගට. එනිසා සරුවඥන් වහන්සේ දෙසලා තියෙන මේ කාරණය ගැන අපට ඊට වඩා ඉහළින් හිතන්න ගියොත් අපි අමාරුවේ වැටෙනවා, සමහරට උමුතු වෙන්නත් පුළුවන්. ඒක නිසා ධර්මයේ අතිරාවණය කරන්නේ නැතුව අපි තෙරුවන් සරණ ගියේ බෞද්ධයන් නම් තෙරුවන් සරණ ගියේ තැන්පතන් අපි පිළිගන්නේ සරුවඥන් වහන්සේගේ වචනයයි. ඒ සරුවඥන් වහන්සේගේ වචනේ පිළිගනු ලැබෙනවා නම් මේ දේශනාවට අනුව දැන් මහ පොළොවේ ඉස්සර කාලේ මිම්මක්ම යදුම් කියන්නේ අදේ යදුම් ක්‍රම නැහෙනේ. හැබැයි යදුම් ක්‍රමය ගැන තියෙන ලොකු ප්‍රස්ථාරයක් කියන්නේ චක්‍රයක්. ඒව දැන් කියන්න මම කාලේ ගන්නේ නැහැ. ඒ යදුම් 15,000ක් යටින් තමයි තියෙනවා. කියන්නේ මේ නරකාදී අටමා නරක එකින් එකට යටින් යට පිහිටලා තියෙන්නේ. ඒ දිග පාල උස ප්‍රමාණ ඔක්කොම කියලා තියෙනවා. සැබවින්ම මේවා සියසින් දැක ගැනීමට පුළුවන් වුණා නිමහා රජුරවන්ටනේ. එතකොට එතුමා මේක දැකලා ප්‍රබන්ධයක් අපට ඉදිරිපත් කළා තියෙනවා නෙමෙයි. ඒ වගේම අපේ සරුවඥන් වහන්සේ සිය නුවණින් ආબોධ කරගෙන දැකලා තමයි මේව දේශනා කළා තියෙන්නේ. බුද්ධ වචනේ ගරු කරන, බුද්ධ වචනේ පිළිගන්න බෞද්ධයන් විසින් මේක සැක නූපදවා මේ කියන දේශනාවට අනුව ඒ සරුවඥන් වහන්සේ වදාළ පරිද්දෙන් 31 භූමිතලයක් තියෙන බව. ඒ කියන්නේ සතරපා භූමිය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක 6, රූපාචර බ්‍රහ්ම ලෝක 16, අරූපාචර බ්‍රහ්ම ලෝක 4 කියන මේ 31 භූමිතලයක් මේ කර්මයේ නැත්තම් මේ සක්වල තුල පවට්නා බව අපි පිළිගන්නට ඕනේ. ඒ වාට යන කුසල අකුසල ඔක්කොම සිද්ධ වෙන්නේ මේ මනෝ බවත් පිළිගන්නට ඕනේ. එනිසා මේ ඉදිරියට ඒවා ඇතිනම්, ඒ කියන්නේ අපාය ආදී දුක්ඛිත තැන් ඇතිනම් ඒවාට යන හේතු සම්පදෙන්න කොට සුගතියට, දෙව්ලොවට, බඹලොවට යන හේතු සම්පත් පමණක් නෙමෙයි මේ කියන ලෝක ධාතයෙන් ඉතර වී ලැබෙන ලෝකෝත්තර නිවන සඳහා ප්‍රතිපත්තිමය කුසල රැස්කරීත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා.
ඔබේ කඩවත නවරත්න මැතිතුමනි, ඉතින් සමහර විට ඔබට මම දන්නේ සතුටටපත් වුණාද කියලා. අපේ හාමුදුරු හැබැයි මේ සඳහා ඥානය ලබාගෙන ඒක බලාගෙන ආකාරය ධර්මානුකූලව කියලා දුන්නා. එතෙක් ඔබට මතක තියාගන්න හොඳ දෙයක් අලගියවන්න මොකෙටුමාගෙන් මම කියන්නම්. එතුමා කියලා තියෙනවා ඇතත් නැතත් පරණව සුදානිනි මහත හලොත් තියෙකි පව්කම් නොතබාම සිත කියලා. ඒ නිසා අපායක් ඇතත් නැතත් අපි මිනිස් ලෝකේ ජීවත් වෙනකොට හොඳට ජීවත් වුණොත් ඒ හොඳ කමේ ප්‍රතිඵල
අපි මෙලවදිත් විඳී ඒ වගේම පරලොවක් තියනවා නම් අපි අපාගත නොවී ඉඳී අපි පව් කරන්නේ නැතුව හොඳට හිටියොත් ඒක හැමතිස්සෙම හොඳයි. දැන් අපිට තව ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න සිද්ධ වෙන දුරකථනයේ රැඳිලා ඉන්නවා තවත් සැදැවතෙක්. අපි ආරාධනා කරමු තමගේ නම කියලා අපිට ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා.
පෙරුවන් සරණයි. මම වතුරුගම උපුල් කතා කරන්නේ. මට හාමුදුරන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඔබ වහන්සේගේ දේශනාවේදී සතර අපාය ගැන සඳහන් කරා. අපායක් තියෙනවා අසුර අපාය කියලා. ඒක ගැන එච්චරම විස්තරයක් සඳහන් වුණා මට දැනගන්න ඕනේ ඒ අසුර අපාය ගැනයි. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවල තියෙනවා ගාන්ධර්වය, එතකොට නාගයෝ වගේ සත්ත්ව කොට්ටාස ගැන. ඒ සත්ත්ව කොට්ටාසයි වෙන්නේ ඔය මොන කොටසටද කියන එක ඒක තමයි මට දැනගන්න තියෙන්නේ.
ඒ ප්‍රශ්නේ මම කැමති යොමු කරන්න අපේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙන අපේ නායක හඳුරගේ ගෝල හඳුරු පූජ්‍ය වේදෙනිය නන්දසීල ස්වාමීන් වහන්සේට මේ සම්බන්ධයෙන් පිළිතුරක් ඉදිරිපත් කරන්න කියලා.
ඔව්. විමස්සවේ සතර අපාය අතරත අසුර අපාය පිළිබඳව ඇත්තටම මේ പ്രേත අපාය පිළිබඳව ඒ වගේම තිරිසන් අපාය පිළිබඳව නරකාදී පිළිබඳව බොහෝ සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. ඒ වගේම මේ අපාය කියන වචනය බොහෝ සූත්‍ර දේශනාවල ඒ වගේම විනය පිටකයේ අපායං දුග්ගතින් විනිපාතං නිරයං යනුවෙන් දේශනා වෙලා තිබෙනවා. ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට කලින් අර කලින් ප්‍රශ්න හා සම්බන්ධව තවත් වචනයක් කියන්න කැමති. බොහෝ දිනක අද අපාය නොපිළිගන්නේ ඒක අපිට නොපෙනෙන නිසා. එසේනම් අපි කල්පනා කරන්න අවශ්‍යයි අද අපි බෞද්ධයන් වශයෙන් නිවන පිළිගන්නවා. නිවන් බලාපොරොත්තු වීම තමයි විශේෂයෙන්ම නිර්වාණගාමී මාර්ගයක ගිහි පැවිදි හැමෝම ගමන් කරන්නේ. එතකොට අපි බලාපොරොත්තු වන නිවන අපි කවුරුත් නිවන් දැකලා නෙමෙයි නිවන විශ්වාස කරන්නේ. බුදුරජාණන් වහන්සේ එය අවබෝධ කරගෙන ලොවට දේශනා කළ නිසා. එනිසා මේ මානව ඉතිහාසයේ පහළ වුණ ශ්‍රේෂ්ඨම විද්‍යාඥයා ශ්‍රේෂ්ඨම දාර්ශනිකයා තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේ ලෝකයට කරන ප්‍රතිඥාවක් තියෙනවා. ඒ ඔය කියන ප්‍රතිඥාව නම් මේ ලෝකයේ තුල කිසිම ආගමික නායකෙක් කරලා නැහැ. කුමක්ද මේ ප්‍රතිඥාව? මම මේ සියල්ලම අවබෝධ කළා කියලා. උන්වහන්සේ පිරිස් අටක් මැද සිංහනාද කරනවා තමන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා. ඊළඟට ඒ කරන ප්‍රතිඥාවම දේවදූත සූත්‍රයේ අගට දැක්වෙනවා. නාඤ්ඤස්ස සමනස්සවා බ්‍රාහ්මනස්සවා සුත්වා වදාමි. මහණෙනි මම මේ කාර්යය කියන්නේ වෙන ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක හෝ කියන නිසා නෙමෙයි. මම්ම දැකලා මම්ම අවබෝධ කරගෙන නුවන් ස්පර්ශ කරලා දේශනා කරන්නේ. ඒක අපේ අතිපූජනීය ස්වාමින් වහන්සේ බොහෝම පැහැදිලිව විවරණය කළා. ඉතින් මේ මොහොතේදී විමසන් සිටියේ අපාය අතරත අසුර අපාය පිළිබඳව. අසුර අපාය පිළිබඳව හොඳ හෝඩුවාවක් දීඝනිකායේ පාඨික සූත්‍රයේ දැක්වෙනවා. එතනදී සුනක්ඛත්ත කියන භික්ෂුව තපස්දම්පුරණ තවුසෙද්දකල හිතනවා අනේ මේ පුද්ගලයා මොනතරම් වාසනාවන්තේද මේ සුනකෙක් වගේ හැසිරලා මොහු බොහොම අමාරු තවුස්දම්පුරනවා මොහු මේ ලෝකේ ඉතාමත්ම වටිනා වාසනාවන්ත රහතන් වහන්සේ නමක් කියලා මෙයා මෙහෙම හිතන්නේ බුදුරජාණන් වහන්සේ පස්සේ ගමන් කරමින්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුනක්කත්තේ එහෙම හිතන්නට එපා. අදින් හත්වෙනි දවසේ සත්තමන් දිවසං අලසකේන කාලං කරිස්සති කාල කතෝච කාල කංජකානාම අසුරා සබ්බ නිහීනෝ සබ්බ කායෝ తත්‍ර උප්පජ්ජිස්සති. එයා අදින් හත්වෙනි දවසේ මරණයටපත් වෙලා කාල කංජක කියන අසුර අපාය උප්පත්ති ලැබනවා කියලා එතෙන්දි දේශනා කරනවා. එතකොට මේ අසුර අපාය පිළිබඳ අපට හෝඩුවක් ලබා ගන්නට ඒ දීඝනිකාය අදාළ සූත්‍ර දේශනාව මම හිතනවා බොහොම වැදගත් වෙනවා කියලා. කෙටියෙන්ම සලකනවා නම් අසුර අපාය කියලා කියන්නේ പ്രേත අපායටමයිති කොට්ටාශය.
හොඳයි මං හිතන්නේ අපේ නායක හඳුරගෙන එකක් කියන්න තියනවාද? මේ තව කෙනෙක් රැඳිලා ඉන්නවා. ඔව්. කෙටි යමක් කියනවා නම්
හොඳයි. දැන් ඒ කියපු පිළිතුරට තව අතිරේක වචනයක් එකක් මම කියන්න සතුටුයි. ඒ ප්‍රශ්න ඇසූ පින්වතාලා තියෙන මේ ගාන්ධාරව නාග කියන නැත්තම් කොහොමද මොන නිකායට මොකටද අයිති කියලා. නාග කියන්නේ ඇත්තට දිව්‍ය නාග කියලා කොට්ටාසයක් ඉන්නවා. ඒගොල්ලෝ අයිති වෙන්නේ තිරච්ඡාන යෝනියටයි. ඒගොල්ලෝගේ ප්‍රතිසන්ධි අහේතුක ප්‍රතිසන්ධියක්. ගාන්ධර්ව ගැන ඇහැවේ. ගාන්ධර්ව කියන කොට්ටාසය අපායික සත්වෝ නොවේ. ඒගොල්ලෝ අයිති වෙන්නේ චාතුරු මහා රාජික දිව්‍ය සංඛ්‍යාවටයි. දැන් කින්නතුන් අහලා තියෙනවා නේද, ගන්ධබ්බණන් ආදිපති මහරජා යසස්සිසෝ කියලා දතරට දිවි රාජයාගේ පිරිස, ගාන්ධර්ව පිරිස. ගාන්ධර්ව කියන එකේ අදහස නැටුම් ගැයුම් දක්වන ක්‍රීඩිකයන්. ඒගොල්ල තමයි ගාන්ධර්ව. තවත් ඒකට ගාන්ධර්ව කියන වීණාවාදකයන්, ගන්ධම්බෝ වේනිකෝ කියලා කියනවා. ඒක නිසා ගාන්ධර්ව කියන්නේ දිව්‍ය කොට්ටාසයක්. එතන ඒ අපාගාමි සත්‍යෝ නොවේ කියන එක අපි පැහැදිලි කරගන්නට ඕනේ. ඔය දැන් බේකාරී කියලා කුසල අකුසල දෙකම කරගත් අය තමයි දිව්‍ය නාග, දිව්‍ය ගරුල් නමින් හඳුන්වන්නේ. ඒගොල්ල උපතින් තිරිසන්, නමුත් විඳින්නේ දිව්‍ය සමාන සම්පත්. මොකද දිව්‍ය සමාන සම්පත් විඳින්න කුසල තියෙනවා. ඉදිරියෙන් අහසේ යන්න පුළුවන්, වෙස්වලා ගන්න පුළුවන්, ඒ වගේම බණ අහන්න යන්න පුළුවන්. නමුත් ඒ ඇත්තන්ගේ ප්‍රතිසන්ධිය අහේතුකයි. ඒ නිසා ඒ ඇත්තන් තිරච්ඡේන ප්‍රතිසන්ධියට අයිති, තිරච්ඡාන ගණයටයි අයිති. මෙන්න මේ ටිකත් කෙටියෙන් කිය යුතුව තිබුණා. ඊළඟ සාකච්ඡාවට සමීප වෙමු.
හොඳයි, මං හිතන්නේ වතුරුගම උපුල් මහත්මයාට සෑහෙන පිළිතුරු ලැබුණා. දැන් ඊළඟට රැඳී සිටින සදහවතාට අපිට අවස්ථාව දෙන්න පුළුවන් ඔබගේ ප්‍රශ්නය නම කියලා ඉදිරිපත් කරන්න. ඔව්, අපිට ඇහෙනවා, කතා කරන්න.
හලෝ හලෝ, මම මේ කතා කරන්නේ දැන් අපි මේ නායක හඳුනන ධර්ම දේශනාවල මට අහන්න බැරි වුණා. නමුත් මම කතා කරන්නේ මේ පෞද්ගලික දවසේ සුනාමි අන්තුරෙන් මගේ දරුවෝ දෙන්නා, සහෝදරිය, සහෝදරයේ දරුවෝ දෙන්නා, සහෝදරගේ දරුවෝ, ඔයතුළු මගේ පවුල් සියලු දෙනෙක් නැති වුණා. ඒ වගේම මේ අනතුරපත් වෙලා විශාල ප්‍රමාණයක් අදාකාරී දුකෙන් කනගාටුවෙන් ඉන්නේ. මම නායකයන්ගෙන් අහන්න කැමති මේ වගේ පත්වෙච්ච අපිට මේ ධර්මය අවබෝධ කරගෙන යම්කිසි අවස්ථාවක මේ වගේ මේ දුක් කනගාටු ඇති වෙන වෙලාවකදී කොහොමද යම්කිසි භවනාවක් වඩලා හරි මේකෙන් මිදෙන්න යම්කිසි ධර්ම
අවහදයක්
දෙන්න පුළුවන්
නම් ඒ වඩාත්ම හොඳයි කියලා මම හිතනවා. ඇත්තටම ඒ මහත්මයා ඒ ප්‍රශ්නේ යොමු කළ යුතුම තැනටයි යොමු කළේ අපේ නවයනේ හරිදම්ම නායක ස්වාමීන් වහන්සේ. මේ ශ්‍රී ලංකාවේ මේ වගේ මානසික වශයෙන් යම් යම් තැවිලි සිත්තවුල් වලට ලක් වෙන අයට සුදුසු භාවනා ක්‍රම නිර්දේශ කරලා එයට සහනය සලස්සනවා. ඒ නිසා මම හිතනවා අපේ ස්වාමීන් වහන්සේගෙන් මෙතුමාට මේ අවස්ථාවේ බොහොමත්ම ප්‍රමාණවත් පිළිතුරක් ලැබෙයි කියලා.
එරුවන් සරණයි. සැබවින්ම ඒ සුනාමියෙන් විපතට පත් වූ අය අද ලක්ෂ සංඛ්‍යාත ජනකාවක් දුකෙන් පෙළෙන බව අපි දන්නවා. අපේ සරුවක්ඥන් වහන්සේ අපට බොහෝ තැන්වල මේ සඳහා පිළිපැදිය යුතු ආකාර දේශනා කරලා තියෙනවා. අපි අහලා තියෙනවා නේද පටාචාරාව ගැන. උභෝ පුත්තා කාලකතා පන්තේ මහියම් පතිමතු මාතා පිතාච භාතාච ඒක පිතස්මිකාස්මින් දෛහෙරේ කියලා විලාප කියමින් උමතු බවට පත් වුණා පටාචාරාව. මගේ දරු දෙන්න නැති වුණා, ස්වාමියා මාර්ගෙ නැති වුණා, මවකෝ දෙන්නයි සහෝදරය එකම දරසෑයක දැවෙමින් ඉන්නවා, මං අසරණුණා කියලා සිත වික්ෂේපයට පත් වුණා. ඊළඟට සරුවඥන් වහන්සේට පෙනුණා මේ තැනැත්තා කල්ප ලක්ෂයක් හිත දියුණු කරගෙන ආපු පුණ්‍යවන්තයෙක් බව. ඒ අනුවම සරුවඥන් වහන්සේ බණ දේශන තැනට ඉබේම එවුණා. තෙන්දී බුද්ධ ගුණ අනුභවයෙන් ඉතිමිද සිහි පිහිටියා, බණපදයක් ඇසුවා, සෝවන් වුණා, පැවිදි වුණා, පසුව රහත් වුණා. දැන් මෙතෙන්දී මේ වාගේ සිදුවීම් වලදී අපි හිතන්න ඕන කාරණයක් තමයි මේක එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි. සදේව කස්ස ලෝකස්ස සමාර කස්ස සබ්‍රහ්ම කස්ස. ඒ දෙවියන් මඩුම් බඹුන් සහිත සමනම් බ්‍රාහ්මණයන් සහිත සමස්ත ලෝකයාටම සාධාරණ ධර්මතාවක් තමයි මේ වෙන්වීම. පින්නතුන් අහලා ඇති නේද? අභින්න පච්චේකනේ සූත්‍රයේ හතරින් පදය. සබ්බේ හිමේ පියේහි මනාපේහි නාන භාවෝ විනා භාවෝති. අභින්නම් පච්චවේකි තබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහටේනවා පබ්බජිතේනවා. මා සතු මගේ ප්‍රියමනාප හැම දෙයකින්ම මට වෙන්වීමද සිදුවන්නේය. ඒ සිදුවෙන වෙන්වීම විපරිණාමයේ මම ඉක්මවා නැත්තේ කියන එක නිත සිහි කරන්න කියන එමක් නිසාද? අපි ජීවත් වෙන කාලයේදී අපි ජීවත් වෙනා පිරිසක් එක්ක මේ මගේ අම්මා තාත්තා දුව පුතා ආදී වශයෙන් බොහොම සුහදව ආදරයෙන් අපි එකට ජීවත් වෙනවා. අපේ සරුවඥන් වහන්සේ අපට උපදෙස් දීලා තියෙන මෙන්න මෙහෙම. මේ මනුලව හෝ වෙනත් ලොවක හෝ උත්පත්ති ලබා ජීවත් වෙනවා කියන එකේ තේරුම අම්බලම්ක ජීවත් වීමක්. ඒ කියන්නේ පුජ්‍යලයෝ සංසාරික සත්‍යයෝ භවෙන් භවයට භවෙන් භවයට ඇවිදගෙන යන තම තමා කරගන්න කර්මානුරූපව. ඒ කර්මානුරූපව රැස් කරගන්න කුසලානුරූපව ඇතැම් විට මනුලෝට එනවා. මනුලෝට ආවම එක පවුලක් හැටියට ජීවත් වෙනවා. ඒ පවුලට ආවේ එකම තැනකින් නෙමෙයි. නොඑක් නොඑක් තැන් වලින් ඇවිල්ලා මේ ඥාති මිත්‍ර බවට පත් වුණා. හරියට අර අම්බලමකට නානාදිසභාවයෙන් එන ඇතු රැස් වෙලා දවස ගෙවෙනවා. ව්‍යාපියාගෙන අනුභව කරනවා අම්මේ තාත්තේ නංගියේ මල්ලී කියලා මිත්‍රත්වය ඇති කරගන්නවා. තමයි දින කීපයක් ඉඳලා වුණුම් විසිරී යනවා. ඒ වගේ තමයි මේ මනුලව උත්පත්ති ක්‍රමයේ එක්කාසු වෙනවා, ලෙන් වෙනවා. එක්කාසු වෙනවා, ලෙන් වෙනවා. මේක හැමදාම සිදුවෙන දෙයක්. එනිසා සරුවක්ඥාන් වහන්සේ අපට අනමතග්ග සංයුත්ත සූත්‍රයේ දේශනා කළා තියෙනවා. නසෝභික්ඛවේ සත්වෝ සුලභ රූපෝ යොයිමනාදීගේ නද්දුනා න මාතා භූත පුබ්බෝ ආදිවාසීන් මේ දික්සසරදී මවෙක් පියෙක් දරුවෙක් සහෝදරෙක් නෝ කෙනෙක් ලෝකේ නැහැ කියලා එකවරක් මේ අසංඛේ වාරවල. ඒක නිසා දැන් අපේ මේ පින්වත් මහත්මයා බොහෝම හිතේ තැවුලින් කරන කතාව අපට පැහැදිලි වන තමන් බොහෝ මානසික පීඩාවෙන් තැවෙන බව. මේ සඳහා අපි හිතන්නට ඕනේ මා සතු සීලුම දෙයින් මට වෙන් වෙන්න සිදු වෙනවා. වෙන් වුණා ඒ වෙන්වීම තමයි අනිත්‍ය ස්වභාවය කියන්නේ. ඒ නිසා සීලම සංස්කාර ධර්ම අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියන එක අපි නිතර ආවර්ජනා කරන්නට ඕනේ. විසුදු මාර්ගයේ තියෙන ලස්සන නිදසුණක්. එක මව කෙනෙකුට දරුවෝ 10 දෙනෙක් හිටියා. ඒ දරුවෝ 10 දෙනාම එක එකනා මේ පරලෝ ගියා. එයින් තා කුසේ දරුවෙක් ඉන්නවා. එතකොට මේ අම්මන්ට හිතෙනවා මේ තිස්සෙහිකේ දරුවෝ කොහොම මට නැති වුණා. දැන් මේ කුසේ ඉන්න දරුවාත් මට කවදා නැති වෙන්න පුළුවන් කියලා තේරුම් අරගෙන ඒ ගැන අධික තෘෂ්ණාවක් අධික ස්නේහයක් නැතුව හිටියා. මෙන්න මේක නිසා එතුමිය ඒකෙන් සෑහීමකට පත් වෙනවා වගේ මේ නැති වෙන දේවල් ගැන අපි සලකන්නට ඕනේ. මේ සියල්ලම අපට ආයතේ නැති නිසායි මේ නැති වෙන්නේ එක එක හේතුඵල ධර්මයන් අනුවයි. එනිසා මේ ගැන කම්පා වීම නෙමෙයි තියෙන්නේ ආબોධ කර ගැනීම කියලා. අර ත්‍රිලක්ෂණයට අනුව ඒ සියල්ල ආબોධ කරගෙන යම් මේකින් තමා සතු තමන්ගේ ඥාතීන් විනාශ වුණා නම් ඒ අත්තන් යම් විපාක වාරයක් තිබුණා. ඒ විපාක වාරයේ මින් ඉදිරියට සසරදී නොවේ මා රැස් කරගන්න දාන සීල භාවනාදී කුසල් බැලින් ඒ අත්ව සසරදී සුගති ගාමීව දීර්ඝාවසකව කුසල ධර්මයන් පාරමී සීරසින් බෝධිපාක් ධර්ම සීරසින් රැස් කරගෙන නිවන් දකිත්වා කියලා ආමේ සෙත්පතමින් නැත්නම් මෙත් වඩමින් හිත හදාගෙන නිවන් මඟ තව තියෙන කටයුතු කිරීමයි භාවනා වශයෙන් අපිට කියා දෙන්න තියෙන්නේ. හැකිතාක් ත්‍රිලක්ෂණ විපස්සනා මෙනෙහි කරන්න.
ඔව් මම හිතන්නේ එතුමාට ප්‍රමාණවත් ධර්ම අනුශාසනයක් අපේ නායක හඳුරගන්න ලැබුණා. මම හිතන්නේ මේ තමන්ට මුහුණ පාන්න සිද්දුණු මේ අභියෝගයට නිර්භීතව ධර්මානුකූල මුහුණ දීලා තමගෙන් මිය පරලෝකිය තමගේ ඥාති මිත්‍රාදී ධර්මානුකූල විදිහට තුමක් ඉටු කරලා සංසාරේ යථා තත්ත්වය මෙයයි, අනිත්‍ය ස්වභාවය මෙයයි කියන අවබෝධය ඇති කරගත්තොත් මනස සංසුන් කරගෙන අපේ සංසාරයේ යහපත් කරගෙන සඳහා මේ අත්දැකීමත් උපකාරී කරගැනීමට හැකි වෙයි. තවත් සදහවතෙක් දැන් සම්බන්ධ වෙනවා අපිත් සමග. ඔබගේ නම කියලා ඔබගේ ධර්ම ප්‍රශ්නය අපිට ඉදිරිපත් කරන්න.
මම කතා කරන්නේ මොරටුවෙන් ක්‍රම කියලා කෙනෙක්. ගරු ස්වාමීන් වහන්සේ මේකයි මට තියෙන ප්‍රශ්නය. දැන් භාවනාවෙන් මාර්ග ඵලයක් ලබා ගැනීම සඳහා ඥාන ලබා ගැනීම අත්‍යවශ්‍යමද කියලා මේ ප්‍රශ්නේ මට පැනගන්න මෙන්න මේ හේතුව නිසා. දැන් බුද්ධ කාලයේ ආලාර කාලාම උද්දකාරාම පුත්ත වගේ ඒ තාපසයන් වහන්සේලා එහෙම ධානාංග ලබාගෙන උගාක් කාලේ බ්‍රහ්ම ලෝකවල සිටින්න වුණා. ඒ නිසා ගෞතම බුද්ධ ශාසනයේදී නිවන් දකින්න මං තමන් දන්න තරමින් බැරි වුණා කියලා. ඒ නිසා එහෙම ධානාංග ලබා නොගෙන කෙලිම විදර්ශනා භාවනා කරලා එහෙම මාර්ගඵලයකට යොමු වෙන්න පුළුවන්කම තියනවාද කියලා කරුණා කරලා කියලා දෙන ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.
හොඳයි. අපි මාත්මය මේ භාවනාවෙන් ලබා ගන්නා චිත්ත සමාධියේ ඉදිරි ගමන පිළිබඳ වැදගත් ගැටලුවක් යොමු කළේ. මම හිතනවා අපේ නාවියනි හරිදමනායක ස්වාමීන් වහන්සේ මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරයි කියලා.
පෙරුවන් සරණයි. විශේෂ කාරණයක් මේ ප්‍රශ්නය. ඒ කියන්නේ ඒ ආලාර කාලා මුද්දකරා පුත්‍ර දෙපළ අමුද්දෝත්පාද කාලේ තමයි ඥාන ලබාගෙන හිටියේ සරුවඥන් වහන්සේ බුදු වෙන්න ඉස්සර. ඒ දෙන්නා සරුවක්ඥන් වහන්සේ බුදු වෙලා දම්සක් දෙසන්ඩ ඉස්සෙල්ලා 7000කට කලින් ආලාර කාලාමතුමා ආකින්චඤ්ඤතන බමතලේ උපන්නා. ඒ වගේම බුද්ධකරා පුත්‍රයා ඊයේ රාත්‍රියේ මැදියම නේව සංඥා නා සංඥා තිනි උපන්න සරුවඥන් වාසී හිතානේ මේ දෙන්න හිටියානම් ධර්ම අවබෝධ කරගන්නවා කියලා. නමුත් අපි හිතන්නට ඕන දීර්ඝ සංසාරයේහි සෑම කල්පාන්තයකම නියත මිසදුටු නොගත් අපි සෑම දෙනාම බඹලෝ යනවා. ඒ බඹලෝ යන්නේ එවකට කල්ප විනාශයෙන් අත මිදෙන්නටයි. අයමත් මේ පාසාලේ තේනවා. මේකයි සංසාර ස්වභාවය. මහා කල්පයකින් හතරෙන් තුන් කොටසක්ම අපි මෙහෙ නැහැ. හතරෙන් එක කොටසයි මේ මනුලව දෙවලෝ හැසිරෙන්නේ. ඒ කාලේ තමයි ඔක්කොම කුසල් අකුසල් රැස් කරගෙන මෙමෙතන විසිර යන්නේ. එතකොට මෙහිදී අපි සලකන්නට ඕන බුද්ධෝත්පාද කාලයේහි සමත භාවනා වශයෙන් ධ්‍යාන උපදවනවා නම් උපදවන්නේ විදර්ශනාට පාදක වනු පිණිසමයි. බෞද්ධයාගේ පරමාර්ථය බමලෝ යම නෙමේ ධ්‍යාන සමාප්‍රත්‍ය උපදවනවා නම් ඒක පදනම් කරගෙන විපස්සනා වඩා මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීමයි නියම අපේක්ෂාව. එනිසා සෑම බෞද්ධයෙක්ම සමත වශයෙන් භාවනා වඩනවා නම් එය විපස්සනාට පාදක වනු පිණිස අදිෂ්ඨාන ඇතුව භාවනා වැඩිම කළ යුතුයි. සමත භාවනාවෙන් විපස්සනාට හැරෙන දොරටු තුනක් තියෙනවා. සමත භාවනාවෙන් උපචාර සමාධිය ලබාගෙන විපස්සනාවට හැරෙන්න පුළුවන්. සමත භාවනාවෙන් රූප ධ්‍යාන හතරෙන් එකක් හෝ ලබාගෙන විපස්සනාට හැරෙන්න පුළුවන්. කසින භාවනාවෙන් අරූප සමාප්‍රත්‍ය උපදවාගෙන අෂ්ට සමාප්‍රත්‍යලාභී විපස්සනාට හැරෙන්න පුළුවන්. එයින් එකින් එකට ඉහළට ඉහළට යන කොට ඒක බොහොම සාර්ථකයි. සමාධි ශක්තිය වැඩි තරමට විපස්සනාව සාර්ථකව සිද්ධ කරන්න පුළුවන්. නිසා බුද්ධ ශාසනය කරන සෑම භාවනා මාර්ගයක්ම මඟඵල නිවනට උපනිශ්‍රේ වෙන හැටියට වැඩි යුතුයි කියන එක අපි කරුණාවෙන් මතක් කරනවා.
අපේ කාලය බොහොම වේගෙන් ගත වෙගෙන යනවා. තව එක ප්‍රශ්නයකට අපිට පිළිතුරු දීමට පුළුවන් ස්වාමීන් වහන්සේගේ මිනිත්තු කීපයක් තියෙනවා. ඒ නිසා මේ දුරකථනයෙන් සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙන සදහවතා ඔබගේ ප්‍රශ්නය කෙටි වෙන විදිහට කරන්න.
හොඳයි මම මස්ලින් පැතුම් කතා කරන්නේ. මම කැමති මේ ප්‍රශ්නය වේදිනියේ නන්ද සිල හිමියන්ට යොමු කරන්න. ඇහෙනවද?
ඇහෙනවා, කතා කරන්න.
දැන් මරණසන්න මොහොතේ ඒ පුද්ගලයාට සිහිවන සිත්විල්ල අපාගත වීමට හෝ දෙව්ලෝ ඉපදීමට හේතු වන බව ඔබ වහන්සේලා පැවසුවා. නමුත් තමන්ගේ ජීවිත පුරාම දැහැමින් පින් කරමින් දිරිගෙව් කෙනෙක්ට තමාතින් සිදුව එක්වර දගෙන ඔහු මරණසන්න මොහොතේ දුක් වෙනවා නම් ඔහුට අපාගත වීමට සිදුවෙනොද? එහෙමත් නැතිනම් තමාගේ ජීවිත පුරාම පව කරපු පුද්ගලයෙකුට අන්තිමේදී අපත් සිතුවිලක් ඇති වෙනවා නම් ඔහුට දෙව්ලොව ඉපදීමට හැකි වෙනවද කියලා දැනගන්න තමයි මම ප්‍රශ්න යොමු කරේ.
ඔව්, මේ මහත්මයනි අපිට එක මිනිත්තුවයි තියෙන්නේ. අපි ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඔබ වහන්සේට මේ මහත්මයාට පිළිතුර දෙපැලින් හෝ එහෙම යවන්න පුළුවන් කෙටියෙන් යමක් කියනවා නම් දැන් ඉතින් කෙටියෙන් පිළිතුර දෙන්න මිනිත්තු.
ඔව්, මේ මරණාසන්න මොහොතේදී ඇති වෙන චේතනාව අනුව මේ ප්‍රතිසන්දේ සිද්ධ වෙන්නේ. නමුත් ජීවිතේ පුරා යම් කුකුසක් ඇති වුණා නම් මරණසන්න වෙලාවේ කුකුස ඉස්මතු වුණා නම් එයාගේ මේ පරලෝ උප්පත්තිය දුගතියක උප්පත්තිය ලබන්න බොහෝ දුරට හේතු වෙනවා. ඒකට නිදර්ශන බොහෝ ත්‍රිපිටකයේ තියෙනවා. නමුත් සඳහන් කරන්න කාල වේලාව නැහැ. යම් කුකුසක් මරණසන්න වෙලාවේ බලපානවා නම් අනිවාර්යෙන් ඒක චුතියට බලපාන බව කෙටියෙන් සිපත් කරන්න කැමතියි.
ඔව්, මේ මහත්මයාට මම දුරකථන අංකය දෙන්නම් අපේ නන්දසීල ස්වාමීන් වහන්සේගේ ලියාගන්න. 0.81 2.5 7.2 2.1 මේ අංකයෙන්ම අපේ අරිදම්ම නායක ස්වාමීන් වහන්සේට කතා කරන්න පුළුවන් මං හිතන්නේ. අමාරුයි, හොඳයි. අපි ඊනම් අපේ අනුසිරි ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය මෙය. ලිපිනේ ඉදිරිපත් කරන්න අපේ නාගින අරිදම්ම නායක ස්වාමීන් වහන්සේගේ ගල්දුව ආරණ්‍ය සේනාසනය අම්බලංගොඩ තපල්කන්තුරු කහව ඒ ලිපිනයට ලියලා අපේ ස්වාමීන් වහන්සේගෙන් තැපෑලෙන් පිළිතුරක් ලබා ගන්න පුළුවන්. නන්දසීල ස්වාමීන් වහන්සේගේ ලිපිනය සිරි සිදුහත් භාවනා අසපුව හේනාවල කඩුගණාව. ඉතින් අපේ වැඩසටහන අවසන් කිරීමට පෙර මම කැමති නැවත වරක් අපේ මොරගොල්ලේ සුමන යෝගී ස්වාමීන් වහන්සේගෙන් ලබා ගන්න පුළුවන් පොත් ගැන සඳහන් කරන්නට. අපේ අරියදම් ස්වාමීන් වහන්සේගේම ධර්මදේශන දෙකක්, චක්‍රවර්ති සිහනාද සූත්‍රය කියන එක ඒදේශනාව සහ මෛත්‍රී අශුභ මනසති කියන භාවනා තුන සම්බන්ධ ධර්ම ග්‍රන්ථ දෙකක් උන්වහන්සේ මුද්‍රණය කරලා ඔබට එවීමට සූදානම් කරලා තිනවා. ඒ වගේ මීට පෙර උන්වහන්සේ බෙදා දුන් තෙරුවන් වන්දනා සසෙත් පිරිත් පොත නොලැබුණු යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ අයටත් ඒක ලබා දෙන්න පුළුවන් කියලා දැනුම් දීලා තිනවා. මුද්‍රණය වීමෙන් මේ පොත් ලබා ගැනීමට පුළුවන්. ඒ වගේම ගංගොඩවිල මුදිතමනෝ ස්වාමීන් වහන්සේ විසින් ලද නිවන් නිවෙනා මගකට කියන ග්‍රන්ථය. ඒ මුදිතමනෝ ස්වාමීන් වහන්සේගේ ලිපිනේ පොල්ගස්තුව වනසෙනසුන දොඩන්දුව ලියලා ඔබට ලබා ගැනීමට පුළුවන්. ඉතින් අද වැඩසටහනේ මැදිරියේ නිවේදන කටයුතු කළ ගාමිණී මලවැන්න ගමගේ මෙතුමාට, ඒ වගේම ක්‍රියාකාරී සහයදුන් අචලා ගුණසේකර ශිල්පිනිය, ඒ වගේම දැන් මේ අවස්ථාවේ මැදිරි සහයේ නිරත සරත් හොරණගේ මෙතුමාට ක්‍රියාකාරී සහය ලබා දෙන ඩාන්ස්ටන් ගංගානාත් සුනිල් ලබේසිරි මහත්වරුන්ට, ඒ වගේම වැඩසටහන නිෂ්පාදනය කරන අස්ත්‍රික චන්ද්‍රසෝම මෙතුමාට මේ දායක සභාවට අපි අපේ ස්වාමින්වහන්සේලා දෙනම වෙනුවෙන්, ඒ වගේම ඔබ වෙනුවෙන් පින් දෙනවා.